අද මෙදරට ගුරුගෙදරින් අපි පස්සට තුනේ ඉඳලා හතර දක්වා කතා බහ කරන්නේ ගෘහ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන්. මේ පිළිබඳව අද සම්පත්දායකත්වයේ දක්වන්නේ තෙල්දෙනිය අධ්‍යාපන කලාපයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ගුරු උපදේශිකා ශිරෝමී දීපිකා ජයතිලක මහත්මිය සමග වත්තේගම බාලිකා විද්‍යාලයේ ජයන්තා වීරසේකර ගුරුතුමිය. අපි නැවතත් සූදානම් ගෘහ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් පාඩම් මාලාව වෙත යොමු වන්නට.
ඔව් ශිරෝමි, අපි කතා කරගන්නේ පවුලේ සමාජීන් විසින් ඉටු කළ යුතු උතුකම් සහ වගකීම් පිළිබඳවනේ. දැන් මම කියන්නම් දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටු වේ යුතු උතුකම් සහ වගකීම් මොනවද කියලා. දෙමව්පියන්ගෙන් දරුවන්ට කිව්වහම දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම. ඇත්තටම දරුවන්ට විවිධ අවශ්‍යතා තියෙනවා. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනික අවශ්‍යතා සහ ආදී විවිධ නොයෙක් අවශ්‍යතාවයන් තියෙනවා. දෙමව්පියන් වශයෙන් අපි මේ සියලු දේවල් හොයලා බලන්න ඕන. සොයා බලලා දරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරලා දෙන්න ඕන. ඒ වගේම නිසි පෝෂණය ලබා දීම. අනිවාර්යයෙන්ම සියලුම දෙමව්පියන් විසින් දරුවන්ට කරන දෙයක් තමයි නිසි පෝෂණය ලබා දීම කියන එක. ඒත් එක්කම ඉගෙනීමට පහසුකම් සැලසීම. සියලුම දරුවන් නිසි වයසේදී පාසල් වලට යොමු කරලා ඒ අවශ්‍ය ඉගෙනීම් කටයුතු පහසුකම් සලසලා දෙන්න ඕන. ඒකත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. දැන් බැලුවාම අපිට දැන් මේ කොවිඩ් තත්ත්වේ මත දරුවන්ට අධ්‍යාපනය නතර වෙලා තියෙනවා. පාසල් අධ්‍යාපනය පාසල් යන්න විදිහක් නැහැ. දැන් ගෙවල් වලට වෙලා හිර වෙලා තියෙනවා. ඉතින් නමුත් මේකට දෙමව්පියෝ අතහිත දීලා තියෙනවා. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය, මේ වගේ ප්‍රෝග්‍රෑම් වලින් විවිධ දේවල් වලින් අධ්‍යාපනයට පහසුකම් සලසලා දීලා තියෙනවා. ඒත් එක්කම යහපත් පුරුදු සහ ආකල්ප ඇති කිරීම. දෙමව්පියන් විසින් අනිවාර්යයෙන්ම දරුවන්ට අධ්‍යාපනය විතරක් දීලා මදි. යහපත් පුරුදු සහ ආකල්ප කියන දේවල් අපි අනිවාර්යයෙන්ම දරුවන් තුළ ඇති කරන්න ඕනේ. යහපත් ක්‍රියාවන්හි නිරත කරවීම. ඒත් ඒ වගේම අනිවාර්යයෙන්ම දරුවෝ යහපත් ක්‍රියාවන්හි. හවසට බුදුන් වදින එක යහපත් ක්‍රියාවක්. දෙමව්පියන්ට වැඩිහිටියන්ට කතා කරන විදිහ, වදින පණ වැඳුම් පිදුම් කරන්න, අන්න මේ විදිහට යහපත් ක්‍රියාවන්හි දෙමව්පියෝ දරුවෝ නිරත කරන්න ඕනි අනිවාර්යයෙන්. ඒත් එක්කම රෝගී අවස්ථාවලදී රැක බලා ගැනීම. ඕනෑම දෙමව්පියෝ තමන්ගේ දරුවෝ මෙයා හැම වෙලෙම හොදිසියෙන් තමයි ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම රෝගී වුණ අවස්ථාවන් වලදී අපි දරුවන්ට බෙහෙත් ලබා දීලා දරුවන්ට අවශ්‍ය රැකවරණය ලබා දෙන්න ඕන. ඒත් එක්කම සුරක්ෂිතතාවය ලබා දීම. දරුවෝ ආරක්ෂා කර ගන්න ඕන. යන්නේන ගමන් විමන් ගෙදර දොරේදී හැම දිනෙම දරුවන් පිළිබඳ අපි අවධානයෙන් යුතුව කටයුතු කරන්න ඕන. පූර්ණ පෞරුෂයකින් යුතු හොඳ පුරවැසියෙකු කිරීමට වෙහෙසවීම. ඉතින් අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමෙන්ටනේ. ඉතින් අධ්‍යාපනය කියන්නේ දරුවගේ ජීවිතේ නෙවෙයි, මේ පෞරුෂය කියන එක දරුවන්ගේ හදන්න ඕන. හොඳ පුරවැසියෙක් කරන්න හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. ඒක දෙමව්පියන් පුංචි කාලේ ඉඳලම දරුවන්ට ලබා දෙන්න ඕන. හොඳ පෞරුෂයකින් යුතු දරුවෙකු සමාජයට දායාද කිරීම දෙමව්පියන්ගේ වගකීමක් වෙනවා. ඒත් එක්කම සුදුසු කාලෙදි දායාද පවරා දීම. දරුවන්ට උගන්වලා දරුවෝ රැකියාවලට යොමු කරලා දරුවන් සුදුසු කාලයේදී විවාහ කරලා දීලා සුදුසු කාලයේදී දායාද පවරා දීම කරන්න ඕන. ඒත් එක්කම දේපල ආරක්ෂා කිරීම. මේ දායාද පවරුනහම මේ දරුවෝ දායාද අපිට දැන් ඔක්කොම ලැබුණා කියලා ඉතින් මේ දරුවන්ට වගේ නැති වෙන්න පුළුවන්. මේ අපිට අරවා තියෙනවා, මේවා තියෙනවා, අම්මලාගේ මේවා ලැබුණා. එහෙමනේ අපි හිතන්නේ. එහෙම නෙමෙයි. දරුවන්ට කියලා දෙන්න ඕනේ අපි මේවා ආරක්ෂා කරන්නේ කොහොමද? මේවා වැඩි දියුණු කරගන්නේ කොහොමද? මේ සියලුම දේවල් අපි දෙමව්පිය වශයෙන් දරුවන්ට ලබා දීම අපි යුතුයකම සහ වගකීම වෙනවා.
ඔව් ජයන්ත. ඔයා කිව්වේ දැන් දෙමව්පියන් මොනවද කරන්න ඕනේ දරුවන්ට කියලා. ඒ වගේම මෙත්කේ අනිත් පැත්තක් තියෙනවා. දරුවෝ විහිං දෙමව්පියන්ට කරන්න ඕන යුතුකම් හා වගකීම් තියෙනවා. බාලාවදී හැකි උපරිම අයුරින් ඉගෙනීමේ කටයුතු නිරත වෙන්න ඕන දරුවෝ විදිහට. ඒ කියන්නේ ඔයා ඉස්සෙල්ලා කිව්වා වගේ ජයන්තා, මේ ගොඩක් වෙලාවට මේ දෙමව්පියෝ මුදල් වැය කරනවා අපි අධ්‍යාපනය ලබා ගන්න ඕන. ඒ වගේම දෙමව්පියන් හා වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙන්න. කුඩා කාලයේදී දෙමව්පියෝ තමන්ගේ දෙමව්පියන් ගරු කරනවා දැක්කහම දරුවෝ ඒක අනුකරණය කරනවා. ඒ වගේ දේවල් දෙමව්පියෝ විහිං උගන්වනවා. එතකොට දෙමව්පියන් හා වැඩිහිටියන්ට ගරු කිරීම දරුවෝ පුරුදු වෙන්න ඕනේ. ඇත්තටම ජයන්ත අපි චූටි කාලේ නම් වැඩිහිටියෙක් බස් එකකට නැග්ගහම අපි ආසනේ පිරිනමනවා නේද? මේ එතකොට දැන් එහෙම ළමයි නෑ නිදා ගන්නවා. ගුරුවරයෙක් නැග්ගත් සමහරක් වෙලාවට අපි අපි අපිටම මේ වගේ අවස්ථාවලට
ඇතිදලා
තියෙනවා බස්වල. එතකොට අපි හරි මේ දුකක් අපිට නේ. ඇත්තටම අපිත් දන්නවා ළමයි උදේම පාන්දර 5-6 ඉඳලා පාසල් වලට එන්නේ. ඉතින් අපි ආසනේ වාඩි වෙන්න උත්සාහයක් ගන්නෑ. අපි සමහරක් වෙලාවට ඉඩ ලබා දුනොත් අපි දන්නවා මේ ළමයා අපහසුයෙන් හවස ක්‍රීඩා පුහුණු වීම වලට ඉඳලා එන්නේ. යන්නේ වගේ වෙලාවට අපි සමහරක් වෙලාවට ඒ බස් එකෙන් බැහැලා වෙනත් බස් එකකට නගින අවස්ථා තියෙනවා නේද? ඉතින් ඒ වුණාට සමහරක් වෙලාවට ළමයි ඒකට උත්සාහයක්වත් ගන්නේ නැහැ. එතකොට අපි මේ දෙමාපියන් හා වැඩිහිටියන්ට ගරු කරන්න කියන එක අපි පුරුදු කරලා තියන්න ඕන ළමයිට. ළමයිනුත් ඒකට පුරුදු වෙන්න ඕන. පවුලේ සමාජිකයන් ලෙස හැකි උපරිම අයුරෙන් පවුල තුල වගකීම් දැරීම. දැන් ඇත්තටම කිව්වහම පවුලේ සමාජිකයෝ දන්නවා, දරුවෝ දන්නවා මට හිමි තැන. මම දුව. මම මේ පවුලේ රංගන්නේ දුවගේ භූමිකාව කියන එක. පුතා දන්නා පුතාගේ භූමිකාව කියන එක. එතකොට එයාලා ඒ පවුලේ වගකීම් දරන්න ඕන. උදාහරණයක් විදියට අපි කියමු, තාත්තා ඈත රැකියාවක් කරනවා. අම්මා දරුවොත් එක්ක තනියෙන් ජීවත් වෙනවා. එතකොට අම්මට අවශ්‍ය වෙලාවට කඩේට ගිහිල්ලා බඩු ටිකක් ගෙනත් දෙන්න, ඒ වගේම තමන්ගේ නැගණිය මේ ඉස්කෝලේ ඇරලා පාසල් බසින් අරගන්න, අන්න ඒ වගේ දේවල් වලට දරුව පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕන. ඒ වගේම තමයි වියපත් මව්පියන් පෝෂණය කිරීම හා ආරක්ෂා කිරීම. දෙමව්පියෝ වයසට යනවා. හැමදාම ওই විදිහට ඉන්නේ නැහැ. එතකොට අපි පුරුදු වෙන්න ඕන මෙයාලව පෝෂණය කරන්න. අපි කුඩා කාලේ පෝෂණය කරා වගේම ඊට පස්සේ අපි කියනවා වැඩිහිටියන් වයසට ගියහම කුඩා ළමයි වගේ කියලා. එයාලටත් ආස දේවල් තියෙනවා. ඒ අවශ්‍ය ආහාර ලබා දීලා අපි එයාලව ආරක්ෂාව කරලා බලා ගන්න ඕන. මව්පියන්ගේ ලැබුණු දේපල ආරක්ෂා කිරීම හා නිවැරදිව භුක්ති විඳීම. ඒ කියන්නේ මව්පියන්ගෙන් ඉස්සෙල්ලා ජයන්ත ඔයා කිව්වා දේපල දායාද නිසි කලට පවරා දීම දෙමව්පියෝ කරන්න ඕන කියලා නේද ජයන්ත? එතකොට මේ දේපල ආරක්ෂා කරගන්න ඕන මේ දරුවෝ නිවැරදිව භුක්ති විඳින්නත් ඕන. තම පරපුර රැක ගන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ පරපුර රැකගෙන ජීවත් වෙන්න ඕන. සමහර ළමයි ඉන්නවා එහෙම පවුල ගැන කිසිම තැකීමක් නැහැ, මොනවා වුණත් කමක් නැහැ. ගොඩාක් කාලවලට අපේ සංස්කෘතියෙන් බැහැර වෙලා විනෝදකාමී විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. විනෝද වෙන්න ඕන අපි ඒක සීමාවක් ඇතුව. පවුලේ ආර්ථිකයට බරක් නොවන ලෙස අර පිසුම් පිරිමැසුම් දායි ලෙස කටයුතු කිරීම. ඒ කියන්නේ පවුලේ ආර්ථිකයට බරක් වෙන්නේ නැතුව පිරිමැසුම් දායිව ජීවත් වෙන. ඒක ඇත්තටම අපේ ගෘහාර්ථික විද්‍යාව විෂය හදාරන දරුවෝ තුල මේ පිරිමැසුම් දායි බව තියෙනවා නේද ජයන්ත? අපි ඉස්කෝලේ දකිනවා මේ ගොඩක් වෙලාවට අපේ දරුවෝ හරි නිර්මාණශීලීනේ. ගොඩක් දේවල් හදලා ගේනවා, ගෙනල්ලා පෙන්නනවා, නිර්මාණකරණයේ යෙදෙනවා, ගෙවතු වගාවල යෙදෙනවා. එතකොට මෙයාලා මේකෙන් අපේ පවුල්වලට ආර්ථික ශක්තියක් වෙන අවස්ථා තියෙනවා නේද ළමයි?
ඒ වගේ දෙමව්පියන්ගේ ආවාසිය තමයි
ඕන්ට යන්නේ නේද? දෙමව්පියන්ගේ ඒ දේවල් කියලා දුන්නට පස්සේ දරුවෝ ඒවා කරනවා.
දරුවෝ කරාම දරුවෝ ඒවා බලාගෙන ඉඳලා මේ
කරනවා නේද? හුරු වෙනවා නේ. පවුලේ ගෞරවයට හානිදායක කටයුතු වල නිරත නොවීම. ඇත්තටම දැන් ගොඩක් වෙලාවට ළමයි හරි ආසයි. ගොඩාක් වෙලාවට ළමයි යොමු වෙලා තියෙනවා අනවශ්‍ය ක්‍රියාකාරකම් වලට, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න. ඒ වගේම ඔය මේ ෆෝන් වල අසභ්‍ය දේවල් බලනවා, චිත්‍රපටි බලනවා, අනවශ්‍ය පත්‍ර බලනවන්නේ වගේ ළමයි ඉන්නවනේ. ඉතින් ඒ වගේ ගෞරවයට, පවුලේ ගෞරවයට හානිදායක වෙන. දැන් අපි නිකන් උදාහරණයක් විදියට ගමු ජයන්ත, මොනවා හරි හොරකමේ දුණු ළමේ. එතකොට ඒ ළමයා කොහොමද මේ ඒ ළමයාගේ දෙමව්පියෝ කොහොමද සමාජයට මුණ දෙන්නේ නේ? අන්න ඒ වගේ දේවල් ගැන හොඳට හිතලා බලලා දුවේ පුතේ අපි අපෙන් පවුලට සිද්ධ වෙන්න ඕන දේ, අපෙන් දෙමව්පියන්ට සිද්ධ වෙන්න ඕන දේ අපි ක්‍රියාකාරීව කරන්න ඕන.
ඔව්, ඒත් එක්කම අපි බලමු පවුලක සහෝදර සහෝදරියෝ ඉන්නව නම් එයාලා කොහොමද අපි යුතුකම් සහ වගකීමකින් කාට හුමාරු කරගන්නේ කියලා. එහෙනම් වැඩිමහල් සහෝදර සහෝදරියන් විසින් බාල සහෝදර සහෝදරියන් රැක බලා ගැනීම.
එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. නේ පවුලක වැඩිමහල් අක්කා හෝ අයියා හෝ ඉන්නවා නම් Tamanට බාලා ඉන්නවා නම් සහෝදර නංගිලා මාලිලා එයාලා අනිවාර්යයෙන්ම රැක බලා ගැනීම කරන්න ඕන. ඉතින් කියනවනේ අම්මා නැති තැන අක්කා අම්මාය කියලා නේද? මේ පැරණි කියමන් කියලා තියෙන්නේ මෙන්න මේවට තමයි. ඒත් එක්කම ආදර්ශමත් වීම හා ආදර්ශ අනුගමනය කිරීම. ඉතින් සෑම විටම අපි වැඩ කරන්න ඕනේ. අපි හිතන්න ඕනේ වැඩිමහල් සහෝදර සහෝදරයෝ ඉන්නවා නම් ඔබ දුවේ පුතේ හිතන්න ඕනේ මට නංගි කෙනෙක් ඉන්නවා, මට මල්ලි කෙනෙක් ඉන්නවා නේද? මං යාළුවා බලා ගන්න ඕනේ, මං යාළට ආදර්ශමත් වෙන්න ඕනේ. මම මේ කරන සියලු දේවල් මගේ නංගි බලාගෙන ඉන්නවා, මගේ මල්ලි බලාගෙන ඉන්නවා කියන ඒ හැම වෙලින් සිතුවිල්ල තමන්ගේ හිතේ තියාගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. ඒත් එක්කම කීකරු වීම හා ගරු කිරීම මේක අනිවාර්යයෙන්ම අපි පවුලක් තුලින් තමයි මේ ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි සමාජයක් හැදින්නේ පවුල තුලින්නේ. අපි සමාජයකට යන්න කලින් පවුල කියන සංස්ථාව තුලින් තමයි මේ සියලු දේවල් අපි ලබාගෙන යන්නේ. ඉතින් කීකරු වීම හා ගරු කිරීම කියලා කිව්වහම අපි එකිනෙකාට ගරු කරන්න ඕනේ. ඒක මුංචි කාලේ ඉඳලම අපි ඉගෙන ගන්න ඕනේ. සහෝදර සහෝදරියන්ටත් ගරු කරන්න ඕනේ. වැඩිමහල් අක්කා අයියාට අපි ගරු කරන්න ඕනේ. නේ? අයාලට අපි නම කියලා කතා කරන්නේ. අක්කේ අයියේ කියලා කතා කරන්න අපි ගෙදර ඉඳලා පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම කීකරු වීම. අක්කා කියන දේ අක්කා මොන හරි වැඩක් කිව්වොත් අක්කා කිව්ව දේ අපි කරන්න ඕනේ.
උජයන්ත. දැන් ඇත්තටම අද සමාජයේ බලපුවාම ගොඩක් වෙලාවට අපිට පේනවා මේ නම කියලා කතා කරන වෙලාවල් වැඩි හිටියනුනේ. ඒක ඉතින් ඇත්තටම මේ ගැලපෙන්නේ නැහැ නේද? අපි කැමති අපිට වඩා වැඩිමල් කෙනෙකුට අයියේ අක්කේ නමත් එක්ක අයියේ අක්කේ කිව්වොත් ප්‍රශ්න නැහැ ඒක නේද?
පාසල් පරිසරය තුළදීත් අපිට මේ විදිහට මේවා අනුගමනය කරන්න පුළුවන්. මේ පවුල් පරිසරය තුළින් සැදෙනීම තමයි හැමදිනෙම අපි ඉස්මතු වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම දුවේ පුතේ ඔබ හිතන්න තමන් හැසිරෙන තැන, තමන් කතා බහ කරන විදිය, තමන්ගේ ඇඳුම් පැළඳුම්, තමන්ගේ විලාසිතා හැම දෙයක්ම මේවා අපිට ඔක්කොම ඉන්නේ පවුල තුළින් කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ නිසා අපි දිහා කෙනෙක් බැලුවහම ඒ නිසා මතක තියාගන්න හොඳට අපි මේ කීකරු වීම, ගරු කිරීම, ආදර්ශමත් වීම කිව්වහම මෙන්න මේවා මතක තියාගන්න උඩු කරුණු වෙන්නේ. ඒත් එක්කම වැඩිහිටි සහෝදර සහෝදරයන් විසින් බාල සහෝදර සහෝදරයන්ට යහපත් ක්‍රියාවෙහි මඟ පෙන්වීම. ඔන්න වැඩිහිටි වුණා නම් දැන් ගොඩාක් වගකීම් තියෙනවා. පවුලක අයියා කෙනෙක් අක්කා කෙනෙක් වුණාම ටිකක් බරපතලයි කියලා දැනෙනවා නේද? ඉතින් එයාලට තියෙනවා ලොකු වගකීම්. ඉතින් එයාලට තියෙනවා හැම වෙලෙම මේ බාල සහෝදර සහෝදරයන් ගැන හොයලා බලන්න. එයාලගේ යහපත් ක්‍රියාවන්හි යොදවන්න තියෙනවා නේ? එයාලට කුඩාක් දේවල් කියලා දෙන්න වෙන්නේ මේ වැඩිමහල් සහෝදර සහෝදරයන් තමයි. ඒත් එක්කම ගෘහ කාර්යයන් වලදී එකිනෙකාට උදව් කිරීම. ඉතින් ගෙදරක් ගත්තාම, ගොයක් ගත්තාම අප්‍රමාණ වැඩ කඳරාවක් තියෙනවා නේද? ගෙවල් අතු ගන්න, අස් කරන්න, විදුල් අතු ගන්න, ගෙදර වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් මේ සියලුම කටයුතු වලදී අපි එකිනෙකාට උදව් කරගන්න ඕනේ නේ? අම්මා වැඩ කරන වෙලාවට අපි අම්මට උදව් කරන්න ඕනේ. තාත්තා එළිය වැඩක් කරනවා නම් තාත්තට උදව් කරන්න ඕනේ. අක්කා මොනවා හරි වැඩක් කරනවා නම් ඒවට උදව් කරන්න ඕනේ. අන්න ඒව තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. එසියම අධ්‍යාපන කටයුතු එකිනෙකාට සහයෝගය දීම. ඉතින් ගෙදර වැඩවලට විතරක් නෙමෙයි අධ්‍යාපන කටයුතු වලදීත් අපි එකිනෙකාට උදව් කරගන්න ඕනේ. මේ දවස්වල අපිට මේසන ගොඩාක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගෙදරනේ ඉන්නේ, පවුලේ සියලුම සමාජිකව අපි ගෙදෙට්ට වෙලා ඉන්නවා. දැන් අධ්‍යාපනයක් ලබන්න මග ඇදලා තියෙනවා. ඉතින් වැඩිමහල් සහෝදර සහෝදරිය කියන්නේ අයියලා අක්කලා ඉන්න අයට පුළුවන් නංගිලා මල්ලිලා අධ්‍යාපනයට යොමු කරගන්න. නේ? මේ දවස්වල ඔයාලගේ දෙට්ට වෙලා ඉන්න තමානුත් වැඩ කරනවා. එතකොට තමන් වැඩ කරනකොට නංගිලා මල්ලිලාත් ඒ මගේ අරගෙන ඉන්න මේ අක්කලා අයියලාට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ඔක්කොම බලනකොට දුවේ පුතේ මේවා ඔක්කොම තම තමන්ගේ යුතුකම් සහ වගකීම් කියලා ඔයාලට වැටහෙනවා කියලා මට හිතෙනවා.
චිරෝමි ඔකියන්න මේ චෙන්ත ඔකියන්න එතකොට දැන් මේ පුද්ගලයන් අතර තියෙන යුතුකම් හා වගකීම් තමයි අපි මේ කතා කරේ. මිනිස්සු අපි කොහොමද යුතුකම් හා වගකීම් ඇති කරගන්නේ කියලා. එතකොට ඒ වගේම තියෙනවා පවුලෙන් සමාජයටත්, සමාජයෙන් පවුලටත් ඉටු යුතු යුතුකම් හා වගකීම්. පවුල ප්‍රධාන ඒකකයක් ලෙස සමාජයේ පිළිගන්න ඕනේ. ඒ කියන්නේ පවුල් සංස්ථා සමාජයේ තුල තියෙනවා. එතකොට සමාජය විසින් මේ පවුල් සංස්ථා ප්‍රධාන ඒකක විදිහට පිළිගැනීමක් තියෙන්න ඕන සෑම පවුලකටම. කිසිම පවුලක් පිළිගන්නේ නැති වෙන්න බෑ. එහෙම පවුලකටම පිළිගැනීම සමාජයේ තියෙන්න ඕන. ඒ වගේම දැන් අපි සමාජයට පවුල විසින් කරන්න ඕනේ මොනවද කියලා බලමු. කායික, මානසික, චිත්තවේගික හා සමාජීය වශයෙන් වර්ධනය වූ සමබර පෞෂ්‍යක් ඇති දරුවෙක් සමාජයට ඉදිරිපත් කරන්න ඕන. ඒ කියන්නේ අපි හොඳ දරුවෙක් මේ සමාජයට දෙන්න ඕන. කායික, මානසික, චිත්තවේගික හා සමාජීය වශයෙන් වර්ධනය වූ සම්බර පෞෂ්‍යක් ඇති දරුවෙක්. සමාජය තුල සාමයේ සතුට ආරක්ෂා කර දීමට දායක වෙන දරුවෙක් අපි දෙන්න ඕන. ඒ කියන්නේ සමාජයේ සතුට ආරක්ෂා කරලා දෙන්න දායක වෙන දරුවෙක් අපි ලබා දෙන්න ඕන. ඒ වගේම සමාජයේ විවිධ කටයුතු වලදී පවුල ක්‍රියාකාරී ලෙස කාර්යයන් ඉටු කරන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දානමය පින්කම් තියනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට තියෙන්න පුළුවන් ශ්‍රමදාන. අන්න ඒ වගේ දේවල් වලදී පවුලෙන් ක්‍රියාකාරී ලෙස සහභාගී වීමක් කරන්න ඕන. සමහර පවුල් වල තියෙන අපිට ඕක අදාළ නැහැ. අපිට වැඩක් නැහැ. අපි යන්න ඕනේ නැහැ. දරුවොන්ට කියන නෑ. දරුවෝ උඹලා එකෙක්වත් යන්නේ නැහැ. තාත්තා කියනවා බොහොම ගරු ගැඹීරව කියනවා යන්නේ නැහැ. කිසිම කෙනෙක් යන්නේ නැහැ කියලා. අනේ එතකොට දරුවොත් අසරණයි. දරුවොන්ට අවශ්‍යතාවය තියෙනවා. නමුත් දරුවෝ යන්නේ නැහැ. රැකියාව හෝ වෘත්ති ඉතා වංකව හා උපරිම අයුරෙන් ඉටු කරන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ රැකියාව හෝ වෘත්ති ඉතා වංකව හා උපරිම අයුරෙන් ඉටු කරන්න අපි දරුවෝ යොමු කරන්න ඕනේ. තේරුණාද දුවේ පුතේ? ඒ වගේම තමා අසල්වැසියන්ගේ හා ඥාතීන්ගේ අවශ්‍යතාවලදී උපකාර කරන්න ඕන. සමහරක් වෙලාවට අසල්වැසියෝ ඥාතීන්ගේ අවශ්‍යතාව වෙනවා. එතකොට අපි හොයලා බලන්න ඕන. සමහරට වයසක අය ඉන්න පුළුවන් ගෙවල් වල. එයාලායි ගෙවල් තනියෙන් දාලා යනවා. ඒ ගෙවල් වල ඉන්න අය රැකිරක්ෂාවලට අපි ගෙවල් වල ඉන්නවා නම් අපිට පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. අසනීපය ඉන්නවා. අන්න ඒ වගේ අසල් වැසියන් එක්ක අපි ගොඩාක්ම කිට්ටුව ආශ්‍රය කරන්න ඕන. යාලට උදව් උපකාර අපි කරන්න ඕන. එහෙම නේද ජයන්ත? අපි
අනිවාර්යෙන්ම
අපි එහෙම දරුවන්ට සමාජය තුල ජීවත් වෙද්දී කොහොමද ජීවත් වෙන්නේ කියලා අපි දරුවන්ට හොඳ අවබෝධයක් ලබා දෙන්න ඕනේ.
ඔව් පවුල සමාජයේ කුඩාම සංවිධානාත්මක ඒකකය. පවුල සමාජිකයන්ගේ කායික, මානසික, සමාජීය හා භෞතික අවශ්‍යතා මනාව සපුරාලීම තුළින් ප්‍රසන්න ජීවන පරිසරයක් ගොඩනගා ගන්න පුළුවන්. ඔයාලා හැමෝම දුවේ පුතේ තම තමන්ගේ යුතුකම සහ වගකීම් නිසි ලෙස ඉටු කරන්නට පුංචි කාලේ ඉඳලම පුරුදු වෙන්න ඕනි. තමන්ගේ යුතුකම සහ වගකීම හරියට ඉටු නොකර තව කෙනෙකුගෙන් ඒ බලාපොරොත්තු වෙන්න එපා. එය එසේනම් දරුවනේ ඔයාලට අවබෝධ වෙන්න ඇති තම තමන්ගේ යුතුකම සහ වගකීම හරියට ඉටු කිරීම තුළින් අපි අපේ පවුල ප්‍රසන්න කරගන්නේ කොහොමද කියලා.
එහෙනම් දුවේ පුතේ දැන් මේ පාඩම අපි අවසන් කරා. ඒ අවසානයේ අපි පුංචි ඇගීමකට සූදානම් වෙනවා. ඔයාලා ළඟ ඇති සමහර විට කොලයක් පෑනක් ඇති මේ ඒ නිසා අපි මේ කෙටි ප්‍රශ්න ටිකට උත්තර ලියන්න උත්සාහ කරමු. පළවෙනි ප්‍රශ්නේ පවුලින් සමාජයටත් සමාජයෙන් පවුලටත් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් මොනවාද? අපිට මේක මේ විදිහට කියන්න පුළුවන්. පවුල ප්‍රධාන ඒකකයක් ලෙස සමාජය පිළිගන්න ඕන. ඒ වගේම පෞෂ්‍යක් ඇති දරුවෙකු සමාජයට ඉදිරිපත් වෙන්න ඕන. වගකීම් හා යුතුකම් දෙකයි අපි අහන්නේ. ඒ දෙක පෙළගස්සන්න පුළුවන් ඒ විදිහට.
ඒත් එක්කම පවුලක අවශ්‍යතා ප්‍රධාන වශයෙන් මොනවාද? ප්‍රධාන වශයෙන් මොනවාද කිව්වහම කායික අවශ්‍යතා, මානසික අවශ්‍යතා, සමාජීය අවශ්‍යතා, භෞතික අවශ්‍යතා කියලා අපිට මේ සඳහා පිළිතුරු සපයන්න පුළුවන් වෙනවා.
තවත් ප්‍රශ්නයක් අහනවා නම් දුවේ පුතේ, විස්තෘත පවුල හඳුන්වන තවත් නම් දෙකක්. ඒවා අපි ඉගෙන ගත්තා. සංයුක්ත, ව්‍යාප්ත, බද්ධ පවුල කියලා අපිට හඳුන්වන්න පුළුවන් නම් දෙකක් අහන්නේ. අපි ඉගෙන ගත්ත ගොඩක් දෙකක් ලිව්වහම ඇති. තවත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් දුවේ පුතේ න්‍යාෂ්ටික පවුලක වාසි අවාසි වගුගත කරන්න කිව්වහම වාසි ස්වාධීනත්වයේ වැඩි පෞද්ගලිකත්වයේ වැඩි තීරණ ගැනීමේ පහසුයි අවාසි විදියට ආරක්ෂාව අඩුයි ආත්මාර්ථකාමී හැඟීම් ඇති වෙන්න පුළුවන් මෙන්න මේක වගුගත කරලා අපිට ලියන්න පුළුවන් ප්‍රශ්නයක් ඇහුවොත්
හොඳයි පවුලක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙම පවුලක් කියන එකට මෙන්න මේ විදියට ඔයාලා පිළිතුරු ලබා දෙන්න ඕනේ දෙමෝපියන් දරුවන් හා වෙනත් ඥාතීන්ගෙන් සමන්විත අන්‍යෝන්‍ය සම්බන්ධතා හා බැඳුණු සුවිශේෂී කාර්යයන් ඉටු කරන එකම ඉලක්කයක් කරා යාමට සංවිධානය වන ඒකකය පවුල ලෙස හඳුන්වා දීමට පුළුවන්.
හරි දුවේ පුතේ දැන් අපි මේ පාඩම අවසන් කරා ඒකෙන් පොඩි ඇගෙයිමකුත් ලිව්වා නේද ජයන්ත අපි චුට්ටක් බලමු මේ දරුවන් අපි චුට්ටක් කියලා දෙමු අපිට අපු සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය හැදෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපි ඒ ගැන සාකච්ඡා කරමු.
සාකච්ඡා කරමු නේද?
අපු සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙද්දී අපිට හම්බ වෙනවා ප්‍රශ්න පත්‍ර දෙකක්. එක හා දෙක කියලා ප්‍රශ්න පත්‍ර දෙකක් ලැබෙනවා නේද ජයන්ත?
ඔව්.
ඔව්. එතකොට ඒකේ ප්‍රශ්න පත්‍ර දෙකම අපිට එකට ලැබෙන්නේ නේද?
ඔව්. එකම ප්‍රශ්න පත්‍රය තමයි මේ ප්‍රශ්න සියල්ලම අඩංගු වෙන්නේ.
එතන අපිට පැය 3ක් හම්බ වෙනවා.
පැය 3ක් හම්බ වෙනවා.
අමතර කියවීම් කාලයේ කොච්චර කම්බිනවද ජයන්ත?
අමතර කියවීම් කාලයේ විනාඩි 10ක් කම්බිනව නේද ශිරෝමි?
ඔව්. හරි. විනාඩි 10ක්.
ජීවිතේ ගන්න ඕනේ අනිවාර්යයෙන්ම.
එතකොට අපිට පළවෙනි පත්‍රයේ වර්ණ 4කින් ප්‍රශ්න 40ක් ලැබෙනවා. ඒකලා අපි ඒක හොඳින් කියවලා ගැලපෙන වර්ණය අපි ලකුණු කරන්න ඕන. කොටුකොලයක් දෙනවා අපි සාමාන්‍යයෙන් කියන්නේ කොටුකොලේ කියලා. එහෙම නැත්නම් පිළිතුරු පත්‍රයක් තමයි ඒක.
ඒ බහුවර්ණ ප්‍රශ්න.
ඔව් බහුවර්ණ ප්‍රශ්න සඳහා ලබා දෙන්නේ. ඒකේ ගැළපෙන පිළිතුරට කතර ලකුණ අපි යොදන්න ඕන. ඒ වගේම ඒකේ පිටුපස තියෙන උපදේශ ටික අපි හොඳට කියන්න ඕන.
ඔව් ඒත් එක්ක මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ශිරෝමී මේ අපි ආර්ථික විද්‍යාව විෂය කර කොටස් හතරක් යටතේ ගිනීම් කරනවානේ නේද? එතකොට මේ කොටස් හතරටම අදාළව ප්‍රශ්න ඇතුළත් වෙනවා නේද?
ඒකේ තියෙනවා අපි ඉගෙන ගන්න කොටස් හතර තමයි ආහාර හා පෝෂණ, රෙදිපිලි තාක්ෂණ, ගෘහ කළමනාකරණය, ළමා සංවර්ධන. එතකොට මේකේ ඒ කොටස් හතරෙන් අපි බලමු කොහොමද මේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට ඇතුළත් වෙන්නේ කියලා එක.
දරු අනිවාර්යයෙන්ම විභාගයේ සූදානම් වුණොත් මේවා
දැනගෙන ඉන්න ඕන. පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 17 වෙනි ප්‍රශ්නේ දක්වා හැදෙන්නේ ආහාර හා පෝෂණයෙන්. ජයන්ත ඔයා කියන්නකෝ ඊගා ප්‍රශ්නේ කොහොමද හැදෙන්නේ කියලා?
18 වෙනි ප්‍රශ්නේ ඉඳලා 27 වෙනි ප්‍රශ්නේ දක්වා ළමා සංවර්ධනය කියන කොටසින් තමයි ප්‍රශ්න හැදෙන්නේ දුවේ පුතේ.
28 ඉඳලා 35 දක්වා රෙදිපිලි තාක්ෂණයෙන් තමයි හැදෙන්නේ.
36 ඉඳලා 40 දක්වා ප්‍රශ්න 4 ගෘහ පාලනය කොටසින් හැදෙනවා.
එතකොට දුවේ පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වැඩිම බර තැබීමක් සිද්ධ වෙන්නේ ආහාර හා පෝෂණයේ කොටසට. අපි ගොඩක් වැඩිපුර ප්‍රශ්න ටිකක් දාලා තියෙන්නේ ආහාර හා පෝෂණයේ කොටසෙන්.
ඒ කියන්නේ ශිරෝමී මේ ආහාර හා පෝෂණයේ පිළිබඳ අපි දරුවෝ වැඩිපුර නැඹුරුවක් වෙන්න ඕනේ නේද?
ඔව් අනිවාර්යයෙන්ම වෙන්න ඕන. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම ජයන්ත ඒක ප්‍රශ්න 7ක් තියෙනවා නේද? ඔව්
ප්‍රශ්න 7ක් තියෙනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි.
ඔව් පළවෙනි ප්‍රශ්නෙට දෙනවා පොඩි සිද්ධියක් දීලා
ප්‍රශ්න 10ක් තියෙන එකක් කියලා
කියනවා. ඔව් පොඩි සිද්ධියක් දීලා ඒකෙන් ප්‍රශ්න 10ක් තියෙනවා.
ඔව් කෙටි ප්‍රශ්න 10ක් තමයි තියෙන්නේ.
ඒක සම්පූර්ණම විෂය නිර්දේශෙම ආවරණය වෙන විදිහට තමයි තියෙන්නේ.
ඔබට ලකුණු 20ක් ලැබෙනවා නේද ජිරෝමි?
ඔව් ලකුණු 20ක් ලැබෙනවා පිළිතුරකට ලකුණු 2 බැගින්.
ඒක සරල ප්‍රශ්න තමයි දුවේ පුතේ අහන්නේ ඔබගෙන්. අනිවාර්ය ප්‍රශ්නයක් වුණත් මේක.
ඊට පස්සේ මේ දෙවෙනි ප්‍රශ්නය හැදෙන්නේ කොහොමද දන්නවද? 10 11 ශ්‍රේණිවල රෙදිපිලි තාක්ෂණ නිපුණතාවලින් දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන්ම එන්නේ රෙදිපිලි තාක්ෂණ නිපුණතාවලින් 10 11 ශ්‍රේණිවල
3-4 ප්‍රශ්නේ 3-4 ප්‍රශ්නේ කියන්නේ ආහාර හා පෝෂණයේ කොටසට අදාළ ප්‍රශ්න තමයි ඇහෙන්නේ.
ඒකත් ජයන්ත 10 11
ඔව් 10 11 ඔබට පෙළ පොත් දෙකක් තියෙනවනේ දරුවනේ පෙළ පොත් දෙක අනිවාර්යයෙන්ම ඔබ පරිහරණය කරන්න ඕනි. ඉතින් දැන් මේ දවස්වල ගෙදර ඉන්නකොට ඔබ පෙළ පොත පරිහරණය කරනවා නම් ඔයාගේ අවශ්‍ය කණු ටික ඔක්කොම ගොනු වෙනවා ඔබට.
ඇත්තටම දරුවන්න හොඳ සම්පතක් තමයි මේ පෙළ පොත් දෙක කියන්නේ නේද ජයන්ත?
ඒක මේවැනි වැඩසටහන්.
ඔව් මේ වගේ වැඩසටහන් මේ වගේන් ඔයාලට ඉගෙනුම් ක්‍රම අපි කියලා දෙනවා උගන්වන්නවා. එතකොට ඔයාලා පෙළ පොත් දෙකත් පාවිච්චි කරලා මේවට
සූදානම්
වෙන්න ඕන. හරි. එතකොට අපි පස්වෙනි ප්‍රශ්නේ අපිට තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ගෘහ පාලනයේ කොටස ඒකත් දුවේ පුතේ 10 11 දෙකෙන්ම පෙළ පොත් දෙක ආශ්‍රය කරගෙන තමයි හැදෙන්නේ.
ඔව්. ඒත් එක්කම 6 7 කියලා ප්‍රශ්න දෙකක් ඉනවා පේපර් එකේ ළමා සංවර්ධනයේ කොටසට අදාළව තමයි ප්‍රශ්න දෙකේ හැදෙන්නේ.
ඔව්. එතකොට අපි මේ එක් ප්‍රශ්නයකට ලකුණු 10ක් දෙනවා ජයන්තා. එතකොට දරුව පළවෙනි ප්‍රශ්නයටත් උත්තර ලියලා අනිවාර්ය ප්‍රශ්නයටත් උත්තර ලියලා තව ප්‍රශ්න
20ක් ලබා ගන්නවා.
තව ප්‍රශ්න 4ක් සඳහා පිළිතුරු ලියන්න ඕන. එතකොට අපි බලමු අපි මේ ලකුණු පෙළ ගැසිලා තියෙන්නේ කොහොමද කියලා. බහුවර්ණවලට හම්බ වෙනා ලකුණු කීයද? 40ක්. 40ක් හම්බ වෙනවා. අනිවාර්ය ප්‍රශ්නෙට කීයක් හම්බ වෙනවද ජයන්තා?
ලකුණු 20ක්. දෙවෙනි කොටසේනේ.
ඔව්. ඉතිරි විහුවගතවලට කීයක් හම්බ වෙනවද? අනිවාර්ය ප්‍රශ්නෙට හම්බ වෙනවා ලකුණු
20ක්.
ඔව්. එතකොට ඉතිරි විහුවගතවලට කීයක් හම්බ වෙනවද?
ලකුණු 10 බැගින්නේ.
ඔව්. 10 බැගින්.
10 බැගින්.
4ක් කියනවා. එතකොට 40යි ඒ ටික අපිට එකතු කරපුවාම ලකුණු
අතන 20යි.
ඔව්. 40යි
කොටසේ 40යි ලකුණු 100ට හැදෙනවා.
ඉතින්
තාමත් සරලයි මම හිතනවා දරුවනේ ඔයාලට ඒ සාමාර්ථයක් ගන්න මේ විෂය සඳහා. ඉතින් ඔබේ උනන්දුව තමයි වැදගත් වෙන්නේ.
ඒ වගේම දුවේ පුතේ හොඳ සූදානමක් වෙන්න ඔයාලා විභාගෙට මේක අපි 10 දරුවන්ව වගේම 11 ශ්‍රේණියේ දරුවන්වත් වැදගත්. මේකට අපි හිතනවා ඔයාලා එක්රොක් වෙලා මේක අහනවා ඇති කියලා. ඉතින් ගෘහ ආර්ථික විද්‍යා විෂය ගොඩාක් වැඩසටහන් අඩුයි නේද ජයන්තා? මේ අපි මේ කඳුරට සේවය ඔස්සේ අපි මේකට සූදානම් වුණා. ඉස්සරහටත් අපි මේ වගේ පාඩම් අපි කරනවා.
පළවෙනි දවසේ
ඉදිරියටත් අපි මේ වට සූදානමින් ඉන්නේ.
ඔව් ඒත් එක්කම අපි ප්‍රාර්ථනා කරන දුවේ පුතේ ඔබට මේ විශේෂ සඳහා ඉඳන් අනිත් විෂයන් වලටත් මහන්සි වෙලා ඒ සාමාර්ථ ලබා ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම දුවේ පුතේ විශේෂ දැනුම මෙන්ම ජීවිතයට දැනුම එක්කරන විෂයක් ලෙස ගෘහ ආර්ථික විද්‍යා විෂය හඳුන්වා දීමට පුළුවන්. අද මේ අපේ විෂයට වෙන්නුන පළවෙනි දවස. ඉතාමත් සත්කාරී වැඩසටහනක්. එසේම මෙවැනි වසංගත තත්ත්වයකදී මගහැරුණු දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීමට උත්සාහ කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සහ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් කඳුරට සේවයටත් මාලනී අබේසිංහ අධ්‍යක්ෂකතුමියටත් අපි මේ කාර්ය කර ගැනීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අපි අද දින මේ අවස්ථාවෙන් නේද ශිරෝමි සමුගෙන තවත් දවසක් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා. ආදරණීය දුවේ පුතේ ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දුවේ පුතේ.
මෙද රට ගුරු ගෙදරින් අද පස්වරු තුනේ ඉඳලා හතර දක්වා වූ කතාබහ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ද සම්පත්දායකත්වය ශිරෝමී දීපිකා ජයතිලක තෙල්දෙණි අධ්‍යාපන කලාපයේ ආර්ථික විද්‍යාව සම්බන්ධ ගුරු උපදේශකතුමිය සමග වත්තේගම බාලිකා විද්‍යාලයේ ජයන්තා වීරසේකර ගුරු මාත්‍රී නපි හේදපලටම ස්තුතිවන්ත වෙනවා අපේ ගුරු ගෙදරට සහභාගී වීම වෙනුවෙන්.